ගරු කථානායකතුමනි, එල්නිනෝ තත්ත්වය අතීතයේ සිට පවා අත්විඳි සංසිද්ධියක් වන අතර, මේක මේ සංසිද්ධියක් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මේක කාලගුණ විපර්යාසයක් නෙමෙයි කියලා කියන්නේ. එල්නිනෝ තත්ත්වය අතීතයේ සිට පවා අත්විඳි සංසිද්ධියක් වන අතර ආසන්නතම ප්‍රබල එල්නිනෝ සිද්ධිය 2015-2016 තුළ පැවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන් අනුව දැනට පවතින ප්‍රබල එල්නිනෝ තත්ත්වය එළඹෙන 2026-27 මහකන්නය තුළ අති ප්‍රබල තත්ත්වයක් දක්වා පරිවර්තනය වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයට අනුව මෙම සැප්තැම්බර් මාසයේ ඉදිරි සති 2-3 ඇතුළත ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. නමුත් අනෙක් ප්‍රදේශ වන උතුරු නැගෙනහිර, උතුරු මැද, වයඹ, මධ්‍යම, ඌව යන පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. 2026 යලකන්නේදී වගා කරන ලද වපසරියෙන්, ඒ කියන්නේ හෙක්ටයාර් 515,000ක් පමණ, දැනටමත් 94%ක් පමණ අස්වනු නෙලා අවසන් කර ඇති අතර සැප්තැම්බර් මාසය අගවන විට ගැටලුවකින් තොරව 98%ක් පමණ අස්වනු නෙලා අවසන් කළ හැකි වේ. නමුත් මාතර, හම්බන්තොට, පුත්තලම, අම්පාර හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රමාද වී වගාව ආරම්භ කර ඇති ප්‍රදේශවල අස්වනු නෙලීම ඔක්තෝබර් 2 පමණ දක්වා දීර්ඝ විය හැකිය. 2026 යලකන්නේ දැනට ඉතිරිව ඇති වී වගාව ඉදිරි වර්ෂාවට කලින් අස්වනු නෙලා ගැනීම සිදු කළ යුතුය. ඔක්තෝබර් සිට මාර්තු දිවෙන එළඹෙන මහකන්නය සැලකිල්ලට ගත් කල ඔක්තෝබර් සිට දෙසැම්බර් මුල් සති 3 දක්වා ක්‍රමයෙන් වර්ෂාපතනයේ වැඩිවීමක්, පවත්නා වර්ෂාපතනයට වඩා වැඩිවීමක් අපේක්ෂා කරන නමුත් දෙසැම්බර් අවසන් සතියේ සිට ඉන් පසුව එළඹෙන 2027 වර්ෂයේ අප්‍රේල් මාසය දක්වා සියලු ප්‍රදේශවලට සාමාන්‍යයෙන් ලැබෙන වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. තවද දැනට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාව 55%ක් පමණ හා මහවැලියේ සතු ජලාශවල පවතින සමස්ත ජල ධාරිතාව වන 55%ක් පමණ වන ලෙස වාර්තා වී ඇත. මෙම වර්ෂා හා ජල තත්ත්වයන්ද දැනට පවතින වගා තත්ත්වයන්ද සැලකිල්ලටගෙන ජාතික කෘෂිකාර්මික නිෂ්පාදනයට ඇතිවන බලපෑම අවම කර 2026-27 මහකන්නය සාර්ථක කරගන්නා අතර එළඹෙන 2027 යලකන්නය සඳහා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමෙන් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට 2026-27 එල්නිනෝ තත්ත්වය යටතේ කෘෂිකාර්මික කටයුතු සිදු කරන ආකාරය දක්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාර්ගෝපදේශයක් මේ වන විට නිකුත් කර ඇත. මේ තියෙන්නේම මාර්ගෝපදේශය, මේක මම සභාගත කරනවා. එම මාර්ගෝපදේශයේ දැක්වෙන නිර්දේශයන් 2026-27 මහකන්නේදී වීවගාව සඳහා භෝග ප්‍රතිස්ථාපනය කිරීම ඔක්තෝබර් 15 දිනට පෙර සිදු කිරීම නිර්දේශ කරයි. කියන්නේ අපි ඔක්තෝබර් 15ට කලින් වගා කරන තමයි සැලැස්ම සම්පූර්ණයෙන් සකස් කරලා තියෙන්නේ. මේ මගින් අධික වර්ෂාවක් ලැබෙන නොවැම්බර් මාසයේදී මාසයක් පමණ වයස් ඇති දිරිය සහිත ගොයම පැලශේෂයේ සංස්ථාපනය වී පවතී. අපි කලින් පටන් ගත්තොත් ගම් වතුර තත්ත්වයන් වර්ෂාපතන තත්ත්වයන් එනකොට ශක්තිමත් පැලයක් අපිට හදා ගන්න පුළුවන් කියන එකයි මේ අදහස. එතකොට යම් ඔරොත්තු දීමක් කරගන්න පුළුවන්. තවද මේ නිසා මහකන්නේ අවසාන වන පෙබරවාරි මාර්තු මාසයන්හි පවතින නියන් තත්ත්වයට පෙර අස්වනු නෙලාගත හැකි වේ. 2026-27 මහකන්නේ සඳහා හෙක්ටයාර් 8,30,000 වීවගා ඉලක්කයක් ලබා දී ඇත. මෙහිදී පළාත් සභා යටතේ 69.37% එක හෙක්ටයාර් වලින් ගත්තොත් 575,717ක් වගා කරන අතර එයින් මහාවාරි හා මධ්‍යවාරි යටතේ 63.6% හෙක්ටයාර් වලින් ගත්තොත් 366,190ක් වර්ෂා පෝෂිත ලෙස 34.36% හෙක්ටයාර් වලින් ගත්තොත් 209,560ක් සිදු කරයි. තවද අන්තර් පළාත් කලාපවල 19.27% එක හෙක්ටයාර් වලින් ගත්තොත් 159,941ක් වගාවක් සිදු කරන අතර මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ 11.36% එනම් හෙක්ටයාර් වලට ගත්තොත් 94,288ක් ලෙස වගාව අපසරියක් ඉලක්ක කර ඇත. භෝග සංස්ථාපනයේදී මාස 3 වයස් කාණ්ඩයේ V, ඒ කියන්නේ මෙන්න මේවා, BG 94:1, AT 362, BG 360, BG 375, BG 366, AT 378, BG 352, ඒ කියන්නේ මාස 3 වගා කිරීමට නිර්දේශ කරයි. යම් එකකින් ඔක්තෝබර් නොවැම්බර් ලැබීමට නියමිත අධික වර්ෂාව නිසා ඇතිවිය හැකි ක්ෂණික ගම් වතුර තත්ත්වයන් නිසා සම්පූර්ණයෙන්ම වගාව හානි වුවහොත් නැවත වගාව සංස්ථාපනය සඳහා කෙටි කාලීන ප්‍රභේද, ඒ කියන්නේ මාස 2 BG 252, LD 253, BG 251 සහ මාස 3 BG 300, BG 310, AT 308 තෝරා ගන්න තමයි වැඩසටහන තියෙන්නේ. ගම් වතුරෙන් වගාවෙන් කොටසක් පමණක් හානි වී පැලගහනේ අඩුව හොත් එය යථාවත් කිරීම සඳහා අමතර තවානක් පවත්වා ගැනීම සුදුසුය. ගම් වතුර හේතුවෙන් යොදන ලද පෝෂක සේදී ගියොත් ඒ පිළිබඳව සැලකිල්ලටගෙන අමතර පොහොර ප්‍රමාණයක් යෙදීමට සිදුවනු ඇත. මේ සඳහා අවශ්‍ය කෘෂි යෙදවුම් අදාළ ප්‍රදේශවල සුලභ කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත. 2026-27 මහකන්නය ඔක්තෝබර් 15 පෙර සැලසුම් කළද ප්‍රමාද වී ජලය නිකුත් කරන ව්‍යාපාරයන් හි හා දැනට තුන්වන කන්නේ මුංවගාව සිදු කළ ප්‍රදේශයන් හි කන්නය පහත පරිදි ප්‍රමාද විය හැක. ඒ අනුව තුන්වන කන්නේ හෙක්ටයාර් 9,000ක පමණ මුංවගාවක් සිදු කර ඇති අතර අස්වැන්න නෙලා අවසන් කරන කාලය හම්බන්තොට ගත්තොත් හෙක්ටයාර් 5,400ක් ඔක්තෝබර් මැද තමයි ඉවර වෙන්නේ. මොණ්ඩාගල ගත්තොත් හෙක්ටයාර් 1,750ක් සැප්තැම්බරක තමයි අස්වනු නෙලන්නේ. අනුරාධපුර ගත්තොත් හෙක්ටයාර් 500ක් ඔක්තෝබර් මැද තමයි අස්වනු නෙලන්නේ. පොළොන්නරුව ගත්තොත් හෙක්ටයාර් 200ක් ඔක්තෝබර් මැද. අම්පාර හෙක්ටයාර් 500ක් සැප්තැම්බර් අග. මහවැලි කලාපොළ හෙක්ටයාර් 780ක් ඔක්තෝබර් මැද. ඒ තත්ත්වය තුළ ඒ ප්‍රදේශවල කන්නේ ටිකක් පරක්කු වෙනවා, ඉක්මන් කරගන්න අමාරුයි. දෙදස් විසය විසියත මහකන්නේ සඳහා. සමස්ත ආර්ථික භෝග වගාවන්නේ ඉලක්කය හෙක්ටයාර් එක්ලක්ෂ හැට අටදාහක් පමණ වේ. මෙයින් බඩියනුගු වගා ඉලක්කය හෙක්ටයාර් එක්ලක්ෂ පන්දාහකි. එක මෙහෙමයි. අනුරාධපුර 38,000යි, මොන්රාගල 28,000යි, අම්පාර 18,000යි, බදුල්ල 12,000යි, කුරුණෑගල 2,000යි, වවුනියාව 2,000යි. ප්‍රධාන වශයෙන් වගා කරන දිස්ත්‍රික්ක වන බදුල්ල, මොන්රාගල, අනුරාධපුර සහ අම්පාර සඳහා බීජ වැපිරීම සැප්තැම්බර් අග ලැබීමට නියමිත සාමාන්‍ය වර්ෂාව සමග හෝ අතිරේක ජල සම්පාදනය සිදු කරගත හැකි, ඒ සමග හැකි නම් ඒ සමග බීජ වැපිරීම ආරම්භ කිරීම නිර්දේශ කරනු ලබයි. මිරිස් වගාව හෙක්ටයාර් 9,450ක් ඉලක්ක කර ඇති අතර අතිරේක ජල සම්පාදනය යටතේ හා සැප්තැම්බර් අග ලැබීමට නියමිත සාමාන්‍ය වර්ෂාව යටතේ ප්‍රධාන මිරිස් වගා දිස්ත්‍රික්ක වන අනුරාධපුර, මඩකලපුව, පුත්තලම, වවුනියාව, මොන්රාගල, යාපනය, කිල්නොච්චි හා කුරුණෑගල පැලසිටුවීම සැප්තැම්බර් මාසයේදී සිදුකිරීමට නිර්දේශ කරයි. මේ මගින් ඔක්ටෝම්බර් මාසයේ බලාපොරොත්තු වන අධික වර්ෂාවට පෙර වගාව හොඳින් ස්ථාපිත කර ගැනීමට හැකිවේ. නිර්දේශිත ප්‍රභේද ලෙස MICH Hybrid 1, KA2, MI2, PC3, වැරණියා හා ගල්කිරියාගම ප්‍රභේද නිර්දේශ කරනු ලබයි. කෙටිකාලීන මාස භෝගයන් වන මුං උඳු කව්පි, මෙම භෝග වර්ෂා පෝෂිත තත්ත්වය යටතේ නොවැම්බර් හා දෙසැම්බර් මාසයන් නිදී සංස්ථාපනය මුං ප්‍රභේද MI6, MIMB7, උඳු ප්‍රභේද MI1, MI ලොකුළු උණු MIBG, ඒ කියන්නේ ලොකුළු උණු MI3, MI ලොකුළු උණු 3, ඊළඟට MI ලොකුළු උණු 4, කව්පි ප්‍රභේද වලද හා වරුණි කියලා එකක් වරණවාලා නිර්දේශ කරනු ලබයි. මෙම නිර්දේශන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ පුරෝකථන, ගෝලීය ප්‍රවණතා හා වර්තමාන වාරි ජලාශවල ජල තත්ත්වයන් සැලකිල්ලට ගෙන ලබා දෙන නිර්දේශයන් වන අතර ඉදිරි කාලගුණ අනාවැකි අනුව යාවත්කාලීන කරනු ලබයි. එල්නිනෝ හා පසු සම්පත් ක්ෂේත්‍රය. ශ්‍රී ලංකාවේ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් කිරි ගව හා මී ගව, එළු හා බැටළු, කුකුළු සහ ඌරු පාලනය ඇතුළු සියලු මාංශයන්ට උෂ්ණත්වයේ ඉහළ යාම, වර්ෂාපතන රටාවේ වෙනස් වීම, නියඟය හා ජල හිගය හරහා සැලකිය යුතු බලපෑම් ඇති විය හැකිය. පොදුවේ එල්නිනෝ තත්ත්වය හමුවේ ඇතිවන උෂ්ණත්වයේ ඉහළ යාම හේතුවෙන් ආහාර ගැනීම අඩුවීම, නිෂ්පාදන ගුණාත්මක භාවය හා ප්‍රජනන කාර්යක්ෂමතාවය පහළ යාම, ජල අවශ්‍යතාවය වැඩිවීම සහ රෝගවලට ගොදුරුවීමේ අවදානම ඉහළ යාම සිදුවිය හැකි අතර වියලි හා අතරමැදි කාල කලාපවල තෘණ හා ආහාර හිගය මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කළ හැකිය. සමස්තයක් ලෙස මෙම දේශගුණික බලපෑම් හේතුවෙන් ආහාර තෘණ නිෂ්පාදන වියදම්, ජල හා බලශක්ති වියදම්, සත්ව සෞඛ්‍ය කල්මනාකරණ වියදම් සහ නිෂ්පාදන අලාභ ඉහළ යාමෙන් පසු පාලකයන්ගේ ආදායම හා ජාතික ආහාර සුරක්ෂිතතාව කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකිය. ශ්‍රී ලංකාවේ දේශගුණික අවදානම් තක්සේරු කිරීම අනුව උෂ්ණත්වය ඉහළ යාම හා ඒ සමග ඇතිවන ජලහිගය පසු සම්පත් කර්මාන්තයට ප්‍රධාන තර්ජනයක් වන අතර කිරි ගව පාලනය විශේෂයෙන් සංවේදී අංශයක් ලෙස හඳුනාගෙන ඇත. ඊට බලපෑම අවම කිරීම සඳහා ප්‍රමාණවත් පානීය ජලය සැපයීම සෙවන සහ සුදුසු වාතාශ්‍රය සත්ව නඩත්තුව ආහාර තුන කළමනාකරණය සහ සත්ව සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර එල්නිනෝ තත්ත්වය සඳහා පශු සම්පත් අංශයේ සූදානම් වීමේ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සමාලෝචනය කිරීම ප්‍රාදේශීය මට්ටමේ සූදානම් වීම සහ ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳව සියලුම පාර්ශ්වයන් සමග සාකච්ඡාවන් සිදු කර ඇත. බොහොම ස්තුතියි.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය ගරු අනුර කරුණාතිලක මහතා.
ගරු කථානායකතුමනි, දැනටමත් අපි දන්නවා එල්නිනෝ තත්ත්වය මේ වෙනකොට ලෝකයේ උතුරු අර්ධගෝලයේ බලපෑමට ලක් වෙලා දැනට මේ වෙනකොට සක්‍රිය වෙලා තියෙන්නේ. අපි බැලුවොත් ලංකාවට තියෙන තත්ත්වය දිහා බැලුවහම එල්නිනෝ තත්ත්වය පහුගිය ජූලි මාසයේ ඉඳලා 100%ක් එල්නිනෝ තත්ත්වය සක්‍රිය වෙලා තියෙනවා. මේ කර්ව් එක, මේ ග්‍රාෆ් එක දිහා බැලුවහම පේනවා මේ තත්ත්වය ලබන මාසෙත් පෙබරවාරි විශේෂයෙන් ජනවාරි දක්වාත් 100%ක සක්‍රිය තත්ත්වය තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි සහ මාර්තු මාසයේදී තමයි ක්‍රමක්‍රමයෙන් මේක අඩු වෙන්න, අප්‍රේල් වෙනකොට අඩු වෙලා යයි කියලා දැනට තියෙන පුරෝකථන වලට අනුව තියෙන්නේ. ඒ වගේම මෙතෙන්දී අපි ගත්තොත් මේ වසර අග දක්වා කරන බලපෑම පිළිබඳ නිල පුරෝකථනයක් විශේෂයෙන් සඳහන් වෙලා තියෙනවා. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල, ඒ වගේම දෙසැම්බර් මාසයේදීත් සාමාන්‍ය තත්ත්වයට වඩා අධික වර්ෂාපතනයක් ලැබෙන විත්තිය තමයි මේ වෙනකොට පුරෝකථනය වෙලා තියෙන එක අපි දැනටමත් දන්නවා. නමුත් මේලාදී මතක් කරන්න ඕන, අගෝස්තු මාසයේ මේ පුරෝකථනවල සාමාන්‍ය කාලයටත් වඩා වියලි කාලේ ගුණයක් පුරෝකථනය කරලා තිබුණත්, නමුත් අපි අත්දැකීම් දැක්කා අගෝස්තු මාසයේ වෙන කාලවලට වඩා වැඩි වර්ෂාපතනයක් අපිට ලැබුණා කියලා. ඇතර මේකේ එල්නිනෝ වල තියෙන දේ තමයි, සමහරලාට මේ එල්නිනෝ කියන එක ගත්තාම අපිට හිතෙනවා මේක වියලි කාලගුණයක් වැඩි උෂ්ණත්වයක් තියෙනවා කියන එක. නමුත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ අර සාමාන්‍ය පැටර්න් එකට වඩා වෙනස් පැටර්න් එකක්, සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක්, ඒ වගේම සාමාන්‍ය වියලි කාලගුණයේ තියෙන කාලේ වියලි කාලගුණයට වඩා වැඩි වියලි කාලගුණයක් කියන එක තමයි තියෙන්නේ. දැන් බලශක්ති උත්පාදනය කියන කාරණේ පැත්තෙන් බැලුවොත්, විශේෂයෙන් ජලාශවල ජල විදුලි ජනනය සඳහා අවශ්‍ය වන ජල තත්ත්වය පිළිබඳ අපි කල්පනා කරලා බැලුවොත්, සැප්තැම්බර් 10 වෙනකොට අපිට ගිගාවෝට් පැය 750ක් ජනනය කිරීමට අවශ්‍ය වන ජලාශ, ඒ ජලාශ ජල මට්ටම්වල තියෙනවා. මේක ප්‍රමාණයක් හැටියට ගත්තොත්, ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 58.7%. එනිසා අපි බලාපොරොත්තු වෙන 2025 එක්ක මේක සංසන්දනය කරලා බලනකොට ඇත්තටම පහුගිය 25ට වඩා හොඳ තත්ත්වයක් හැටියට අපිට හිතා ගන්න පුළුවන්. විශේෂයෙන් 2025 දිත්තා සුලිකුණාටුවත් නිසා අපිට අධික වර්ෂාපතනයක් ලැබුණා. ඒ වගේම ඒ තරම් ප්‍රචණ්ඩ තත්ත්වයක් නොවුණත් අපි බොහෝ වෙලාවට, මම කලින් සඳහන් කරා වගේ, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල අධික වර්ෂාපතනයක් අපිට සහ දෙසැම්බර් මාසෙත් අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉදිරි කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ එල්නිනෝ තත්ත්වය නිසා විදුලි ජනනයට විශාල බලපෑමක් සිදුවෙන එකක් නැහැ කියලා. ඇත්තටම ඒක ඍණාත්මක බලපෑමකට වඩා ධනාත්මක බලපෑමක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා, විශේෂයෙන් ජලාශවල ජල මට්ටම් ඉහළ යාමත් එක්ක. ඒ වගේම 2027 තමයි අපිට මේ බලපෑම ඇති වෙන්න පුළුවන් කියලා අපිට දැනට පුරෝකථනය කරලා තියෙන්නේ. විශේෂයෙන් 2027 ආරම්භ කරන ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල මේකේ බලපෑම ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකින් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ සැලැස්ම තමයි අවම වශයෙන් ගිගාවෝට් 1000ක පමණ බලශක්තියක් ජනනය කරන්න පුළුවන් ජලාශ ජල ප්‍රමාණයක් අපේ ජලාශවල රඳවා ගනිමින් 2024ට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැනට ලැබිලා තියෙන නිල නොවන පුරෝකථන අනුව 2027 මුල් කාර්තව වෙන විට වෙන්දට වඩා වියලි කාලගුණයක් පවතින්න පුළුවන්. ඒ නිසා ගිගාවෝට් පැය 1000ක බලශක්තියක් ජලාශවල රඳවාගෙන දෙදස් විසිහත ආරම්භ කිරීම අතිශයම වැදගත් කියල අපි කල්පනා කරනවා. ඒවගේම සාමාන්‍යයෙන් අපේ පීක් ලෙවල් එකේද අපේ ඩිමාන්්ඩ එක ඉල්ලුම තියෙන්නේ තුන්දාහකාසන්නේ. නමුත් අපි විශ්වාස කරනවා විශේෂෙන් මාර්තු මාසයේ මේ පවතින වියලි කාලගුණයක් එක්ක 2027 මාර්තු මාසයේදී මේ පීක් ඩිමාන්ඩ් එක 3340ක් 3350ක් වගේ ප්‍රමාණයකට ඇති වෙයි කියලා. එතකොට ඊළඟට අපි අපේ තියෙන කාරණේ තමයි අපි ජලාශවල සූදානම විදුලි ජනනය සඳහා අවශ්‍ය වන ජලාශවල සූදානම් මේ වගේ තියෙද්දි ඊළඟට තියෙන කාරණේ තමයි අපි විශේෂයෙන් මේ කාලය තුල අපේ බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එක බෙස් එක සක්‍රිය කරගන්න එක. මොකද විශේෂයෙන් පෙබරවාරි සහ මාර්තු වලදී අපි බලාපොරොත්තු වෙනවා කිසියම් මෙගාවෝට් ප්‍රමාණයක් අපිට අඩු වෙන්න පුළුවන් කියලා. ඒ සඳහා දැනටමත් මෙගාවෝට් 560ක 65ක බැටරි පද්ධතිය ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වෙන කටයුතු මේ වෙනකොට සකස් කරලා තියෙනවා. මෙගාවෝට් 160ක ලබන මාසෙ අවසාන වෙනකොට පද්ධතියට එකතු කරගන්න අපිට පුළුවන්කම ලැබෙයි. මෙගාවෝට් 250ක ටෙන්ඩරය සාර්ථකව අවසන් වුණා. ඇත්තරම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ ගරු කථානායකතුමනි, මිල පෙර අපි 160 මිල ගණන් වලට වඩා 10%ක් අඩු මිලකින් ටෙන්ඩරය සඳහා මිල ලංසු ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඇත්තර සමහර කොමිෂන් වලින් මේකේ මාකට් එකට වැරදි සිග්නල් එකක් ලබා දෙන්න උත්සාහ කරත් ඉතා හොඳ මිලක් අපිට ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මෙගාවොට් 150 බැටරියක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ටෙන්ඩරය සැප්තැම්බර් මාසේ 24 වෙනිදා විවෘත කරනවා. ඒ වගේ මේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විශේෂයෙන් මේ සියලු බැටරි ටික 2027 මාර්තු මාසයට පෙර හැකිතාක් ප්‍රමාණයක් පද්ධතියට එකතු කර ගැනීම සඳහා උපරිම මැදිහත් වීම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ සඳහා විවිධ අනුමැතිය ලබා ගන්න යුතු පාර්ශව සමග සාකච්ඡා කළා. ඒ අන්තර් අමාත්‍යාංශ ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාව අපි ලබන සතියේ ඉදිරිපත් කරනවා. ඒ හරහා අපිට පුළුවන්කම ලැබේ මේ කටයුතු ඉතා වේගවත් කරන්න. ඒ වගේම විශේෂයෙන් ගල්ලඟුරු පිළිබඳ සූදානම කියලා බැලුවොත් ගල්ලඟුරු බලාගාරයේ 2026-27 කාලය සඳහා අවශ්‍ය වන සැපයුම්කරුවන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කළා. අපි සැප්තැම්බර් මාසයේදී පළවෙනි නැව ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් 16 වෙනිදා එතනින් පස්සේ දිගින් දිගටම ඒ ප්‍රසම්පාදන කටයුතු හරහා තෝරාගත් සැපයුම්කරුවන් ගල්ලඟුරු සැපයීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා ළඟින් නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි මේ වෙනකොටත් ක්‍රියාත්මක කරගෙන යනවා. එතෙන්දි මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරනවා සමහර පාර්ශව ඇත්තටම මේ කාලය තුළ මේක ඉල්නෝත් එක කිසියම් සම්බන්ධතාවයක් නැති වුණත් පහුගිය අප්‍රේල් මාසේ විදුලිය කපා හැරීමක් සිද්ධ කරයි, අගෝස්තු මාසේ මුල් සතියේ විදුලිය කපා හැරීමක් කරයි කියලා බොහෝ පාර්ශව මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න කණ්ඩායම්, ඒ වගේම පාර්ලිමේන්තුවේ පිට ඉන්න සමහර කණ්ඩායම් එක්කු සමහරලාට කරුණු නොදෙන, එහෙම නැත්නම් කිසියම් වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එකක් එක්ක පුරෝකතන කරත් කිසිම ගැටලුවක් නැතුව මේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සපයුමක් ලබා දීම සඳහා අපි කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා යනු ප්‍රාප්තික සමාගම් ඒ වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි බලාපොරොත්තු ඒ වගේම මේ විශේෂයෙන් පහුගිය ඉමර්ජෙන්සි ටෙන්ඩරේ අවසන් නැව තමයි අපි පහුගිය කාලේ ගත්තේ අගෝස්තු මාසේ 4 වෙනිදා. මේකේ අපිට වාර්තා වෙලා තියෙනවා මෙට්‍රික් ටොන් එකකට කිලෝ කැලරි 6000ට වඩා වැඩි අගයක් ජනනය වෙනවා කියලා. ඒ කාරණේත් එක්ක අපි හිතනවා පහුගිය ඉදිරි මාස 3 විශේෂයෙන් 2026 මේ ඉල්ලිනෝ තත්ත්වය නිසා අපිට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කියන්න ඕන පුංචි කාරණයක් තියෙනවා. ඇත්තටම අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාවක් ලැබිච්ච නිසා අපිට විදුලි ජනනයේ වියදම යම් ප්‍රමාණයකට පාලනය කරගන්න තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ඉදිරි කාර්තව සඳහා විදුලියේ මිලේ වැඩිවීම සඳහා කිසිම විදියක ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එකත් මේ මතක් කරමින්, ඒ වගේම ලබන අවුරුද්දේ මුල් මාස 3 සඳහා විදුලි ජනනය අඛණ්ඩව විදුලි ජනනය කිරීම සඳහා විදුලි සම්පාදනය අඛණ්ඩව පවත්වාගෙන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය හැටියට කරගෙන තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. කාලය ලබා දුන්නට බෙහෙවින් ස්තුතියි.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත මහතා, දෙදස් විසියහේ පහයි විසිදක දින ගරු සජිත් පේමරාස මහතා සහ දෙදස් විසියහය අටයි පස්සනි දින ගරු ශානිික්‍යයන් රාජපුත්තිරන් රාස්මානිකම් මතා විසින් ස්ථාවරණයෝග විසිහත දෙක යටතේ අසනද ප්‍රශ්නවල පිරිතුල් ලබාදීම. ඕඩ ප්‍රීස් නියෝජ්‍යකාරක සභා සභාපති දුමිය මුලසින් පැමිණත.
ඉදිරිපත් කරන්න ගරු ඇමතුමා.
මගේ ප්‍රශ්නයක්ද ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයක්ද? මට මන් දැක්කේ මේකේ තියෙනවා විපක්ෂ නායකතුමායි කියලා.
දෙන්න ගැනම තියෙන්නේ නේද? පහයි විසිදක ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ 2026 අටයි පහ දින ගරු ශානිකයන් රාජමාණිකම් මහතා විසින්
පළවෙනියට කොයි එකද දෙන්නේ? එතකොට
ප්‍රශ්න දෙකක් විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට පළවෙනි
එන වෙන වෙනම දෙන්න නැත්නම් අපි දෙන්නටම මේ
හරි පළවෙනි අවස්ථාව විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට.
ඔව් ගරු සභාපතිතුමියනි, පළවෙනි ප්‍රශ්නය 2007 වර්ෂයේ සිට දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත නිෂ්පාදන බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බැවින් ඒවායේ නිෂ්පාදන පිරිවැයද එහා සමානවම ඉහළ මට්ටමක පවතිනවා. එබැවින් අධීර වශයෙන් මුලින්ම අතරමැද නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය සඳහා ක්‍රමයෙන් සෙස් බදු ඉවත් කිරීමත් ඒ වගේම කර්මාන්තවලදී සංවේදී භාණ්ඩ සඳහා සහ අතරමැදි ද්‍රව්‍ය සඳහා සහන කාලයක් සහිතව සෙස් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම තුළින් දේශීය කර්මාන්තවලට හානියක් නොවන පරිදි මෙන්ම ක්‍රමිකව එම නිෂ්පාදන ක්‍රියාවලියට නිෂ්පාදකයන් අනුගත කිරීමේ හැකියාව සහ ඔවුන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වියදම අවම කර ගැනීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කරවීමේ ප්‍රවේශයක් ලබා දීමටද මේ මගින් අපේක්ෂා කරනවා. එමෙන්ම මෙම සෙස් බදු සහ පැල් ඉවත් කිරීමත් සමගම නව තීරු බදු ව්‍යුහයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි අර 4-band tariff system කියන එක, ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ 0.10, 20, 30 වශයෙන් නව තීරු බදු හඳුන්වා දෙනවා. ඒ අනුව අමුද්‍රව්‍ය සහ නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නා භාණ්ඩවලට බිඳුවේ අනුපාතය යොදා ගැනීමේ ඉඩකඩ තමයි වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. අනෙක් පැත්තෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා නිමි භාණ්ඩ වශයෙන් එන භාණ්ඩවලට සහ තෝරාගත්තු භාණ්ඩවල 30% කියන උපරිමය අය කිරීම තුළින් කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනෙක් ලෝක වෙළඳ පල තත්වයන් මත ආනයන ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමත් විදේශ විනිමය අනුපාතයට සිදුවේ ඇති හැකි බලපෑම් මතත් නිෂ්පාදන පිරිවැය වෙනස් වීමේ ඉඩකඩක් පවතිනවා. අංක 2 ආනයනික රෙදිවලට අයත් රේගු සංකේතාංක 265කට අදාළ සෙස් බදු 2026 අප්‍රියල් 1 සිට ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කළද එම රෙදිපිලි මත ආයකර එදිනම සිට, ඒ කියන්නේ 2024 එක දින සිටම එකතු කළ අගේ මත බද්ද වැට් බද්ද ආය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉහත ක්‍රියාමාර්ගය තුළින් වක්‍රාකාරයෙන් නිෂ්පාදන පිරිවැය අවම වීම හා එමගින් දේශීය නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපළ තුල ඉල්ලුම වැඩිවීම තුළින් විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගැනීමටද බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආදායම් කළමනාකරණයේදී ව්‍යාපාරික කටයුතු ප්‍රසාරණය වීම, ආදායම් ඒකාග්‍රතාවයේ වැඩිවීම, බදු අනුකූලතාවයේ වැඩිවීමේ ප්‍රතිඵල විදියට අපිට දැනටමත් 2026 වර්ෂයේ වෙනකොට සැප්තැම්බර් 9 වෙනිදා වෙනකොටත් රුපියල් බිලියන 4115.1ක්, ඒ කියන්නේ අපේ සමස්ත අවුරුද්දේ ආදායමින් 78.1ක් අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා මේ සෙස් බදු සංශෝධනයේ ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගය හරහා අපිට අතිරේක බදු පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. අංක 3 සිමෙන්ති ටයර් හා ටයිල් වැනි කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත වන අතර එම කර්මාන්තකරුවන් ශක්තිමත් මූල්‍ය පදනමක් මත බැංකු පද්ධතිය සමග හොඳ සම්බන්ධතාවයක් පවත්වන අතර ඔවුන්ට ණය ලබා දීමේ අවධානම සාපේක්ෂව අඩුයි. එවිට සෑම විටම බැංකු සමග සාකච්ඡා මාර්ගයෙන් මූලසහනයක් ලබා ගැනීමේ වැඩි හැකියාවක්ද පවතිනවා. නමුත් ණය අවදානම වැඩි සුළු ශුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා මූලසහන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් රීඑනර්ජයිසින් ණය යෝජනා ක්‍රමයේ හරහා 5% පොලි අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 25ක උපරිමයක් දක්වා බැංකු මගින් ණය ලබා ගත හැකි අතර 2026 වර්ෂයේට මේ සඳහා රුපියල් මිලියන 30000ක් රුපියල් බිලියන 30ක් වෙන් කර තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක වන SME line of credit lock ණය යෝජනා ක්‍රමයේ හරහා 6% පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා ණය ලබා ගන්න පුළුවන්. මේ සඳහා 2026 වර්ෂයේට රුපියල් මිලියන 6000ක් වෙන් කරලා තියෙනවා. තවද ආසියානු සංවර්ධන බැංකුවේ සහාය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ අංශයේ සංවර්ධනය සඳහා තවත් ඩොලර් මිලියන 100ක් හා කෘෂිකර්මයේ අගය එකතු කිරීමේ ව්‍යවසාය සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 70ක් ලබා දීමට සාකච්ඡා අවසාන මට්ටමේ පවතිනවා. 4. ඇතැම් නිමි භාණ්ඩ සඳහා 2029 දී සෙස් බදු ඉවත් කිරීමේදී එම භාණ්ඩ මත රේගු ආනයන බදු වැඩි කිරීමේ හැකියාව අධ්‍යයනය කරමින් පවතිනවා. තවද 2026 සිට 28 වර්ෂය දක්වා සෙස් බදු පියවර වශයෙන් ඉවත් කිරීම සිදු කරනියේ දේශීය කර්මාන්ත සඳහාවන ආනයනික අතරමැදි සහ අමුද්‍රව්‍ය සඳහාවන බදු බැවින් එම කාලය තුලදී අඩු නිෂ්පාදන පිරිවැය දේශීය කර්මාන්ත ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. එලෙසම නව විදේශීය වෙළඳපළ තුල නව සැපවීම දාමයන් සමග ප්‍රවේශ වීමට අවකාශය ලැබෙන බැවින් දේශීය කර්මාන්ත පුළුල් කිරීමේ අවස්ථාවද අපිට ලැබෙනවා. ඒ අනුව 2029 වර්ෂයේදී නිමිත්‍රාවි සඳහා සෙස් බද්ද ඉවත් කිරීම තුළින් සහ නව තීරු බදු හඳුන්වා දීම තුළින් දේශීය නිෂ්පාදනවලට බාධාවක් නොවන අතර ඒවා තවත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෙස් බදු ඉවත්කරණය හා නව තීරු බදු විවේ හඳුන්වා දීමට අමතරව අඩු පොලි අනුපාතයන් යටතේ ණය ලබා දීමේ පිරිවැය අවම කර ගැනීමේ උපාය මාර්ග හා බලශක්තිය පිරිවැය අඩු කරමින් ඒ අදාළ පාසුකම් ලබා දීමෙන් අදාළ දිරිගැන්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපනයනයේ දිරිගැන්වීම සඳහා 2023-26 අපනයන සංවර්ධන උපාය මාර්ගයේ මගින් අපනයනයේ දිරිගැන්වීමේ ක්‍රියාමාර්ග අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන මගින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. තවද ශ්‍රී ලංකාවේ බොහෝ දේශීය කර්මාන්ත ආනයනික අමුද්‍රව්‍ය මත පවතින බැවින් අමුද්‍රව්‍ය වලට සෙස් බද්ද ඉවත් කිරීම හා අමුද්‍රව්‍ය සඳහා වූ තීරු බදු 0% ගෙනීමේ හැකියාව තුළින් දේශීය නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් දේශීය නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපොළ තුළ පහසුවෙන් තරඟ කිරීමේ හැකියාව ඇතෙන පසුබිමක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා මේ නව තීරු බදු ව්‍යුහය හරහා. ඒ අනුව 30% වූ බදු පැනවීම සුපෝගභෝගී භාණ්ඩ කාණ්ඩයට අපිට ඇතුළත් කිරීමේ ඉඩකඩ පවතිනවා. 6. ආනයනික අතරමැදි අමුද්‍රව්‍යවල සෙස් බදු ඉවත් කිරීම තුළ නිෂ්පාදන පිරිවැය අඩු වී අපනයන වැඩිවීමක් අපේක්ෂා කරනවා. තවද අවශ්‍යතාවයේ මත පමණක් ආනයනයේ සිදුවන බැවින් අනවශ්‍ය ලෙස ආනයනයේ වැඩිවීමක් අපේක්ෂා කරන්නේ නැහැ. 7. ඉහත සියලු කරුණු සැලකිලට ගැනීමේදී දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා මෙම බදු ප්‍රතිසංස්කරණ කාලීන අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් දේශීය කර්මාන්ත සඳහා ඍණාත්මක බලපෑමක් මෙමගින් සිදු නොවන බව නිරීක්ෂණය වෙනවා. තවද දේශීය කර්මාන්ත සඳහා විදේශීය භාණ්ඩ මගින් සිදුවිය හැකි අහිතකර ප්‍රතිඵල අවම කිරීම සඳහා ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත ඇන්ටි ඩම්පින්ග් ඇන්ඩ් කවුන්ටර්වේලින් ඩියුටීස් ඇක්ට් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පසුබිම් සකස් කර ඇති අතර මුදල් අමාත්‍යාංශයේ ආනයන අපනයන පාලක ජෙනරාල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග එක්ව කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශයේ මගින් අවශ්‍ය කාර්මික අතරමැදි භාණ්ඩ සහ ප්‍රමිතීන් ස්ටෑන්ඩර්ඩ්ස් හඳුන්වා දීමට කටයුතු කරමින් තියෙනවා. එමගින් දේශීය කර්මාන්තකරුවන්ගේ ආරක්ෂාව තවදුරටත් තවුරු වනු ඇතැයි අපේක්ෂා කරනවා. බොහොමත්ම ස්තුතියි.
ඔව්, ගරු විපක්ෂ නායකතුමා යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම්.
මම මේ ප්‍රශ්නය රජය වෙත යොමු කරේ විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරිකයින්, දේශීය කර්මාන්තකරුවන්, දේශීය ව්‍යවසායකයින්, ඒ වගේම දේශීය නිෂ්පාදනකරුවන්, භාණ්ඩ හා සේවා සපයන කණ්ඩායම් ඇත්ත වශයෙන්ම මවිතයට පත් වෙලා සිටිනවා. ඔබතුමන්ලාගේ මේ ප්‍රතිපත්තිය තුළ IMF එකේ යෝජනාවක් හැටියට සෙස්බද්ධ ඉවත් කිරීම ඒක කාටත් රහසක් නෙවෙයි. මේක IMF එකේ යෝජනාවලියක්. මේ ඉවත් කිරීම පිළිබඳව මම මේ ප්‍රශ්නේ අහුවේ ගරු ඇමතිතුමා, මේ දේශීය කර්මාන්තකරුවන් පිළිබඳව ඔබතුමන්ලා මේට වැඩි අවධානය යොමු කරන්න. දැන් ඔබතුමන්ලා මේ සෙස්බද්ධ, දැන් ඔබතුමා කියනවානේ මේ අලුත් තීරුබදු ක්‍රමවේදයක් ෆෝබෑන් ටැරිෆ් එකක් හරහා මේක රිප්ලේස් කරනවා කියලා. දැන් මේක දේශීය කර්මාන්තකරුවෝ දන්නේ නැහැ. මේක දේශීය ව්‍යවසායකින් දේශීය කර්මාන්තකරුවන් දන්නේ නැහැ. ඉතින් මම ඔබතුමාට යෝජනා කරන්නේ කරුණා කරලා දේශීය ව්‍යාපාරිකින් දේශීය කර්මාන්තකරුවන් දේශීය නිෂ්පාදනකරුවන් භාණ්ඩ හා සේවා කොටස් ටික කැඳවලා මේ සෙස්බද්ද ඉවත් කිරීම තුලින් ඇත්ත වශයෙන්ම දැන් ඔබතුමාගේ උත්තරේ මත මම යන්නේ. ඇත්ත වශයෙන්ම ඔබතුමාලා ඒක සෙස් එක රිප්ලේස් කරනවා දේශීය කර්මාන්තකරුවට හානියක් වන ආකාරයට නෙවෙයි, ඒ අය ශක්තිමත් වන ආකාරයට. මට තේරුණු ආකාරයට මම කියන්නේ ඔබතුමා දුන්න උත්තරය යනවා. ඒ නිසා කරුණා කරලා මේ සෙස්බද්ද රිප්ලේස්මන්ට් එක ඒක වෙනුවට අලුත් තීරුබදු ක්‍රමයක් ගෙනවිල්ලා ඒනුත් දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා වෙන ආකාරය පිළිබඳව මේට වැඩිය දීර්ඝ විශ්ලේෂණයක් අවශ්‍යයි. ඒක පිළිබඳව වාර්තාවක් අපිට දත්ත කේන්ද්‍රයේ අවශ්‍යයි. වඩාත්ම වැදගත් වන්නේ මේ රටේ දේශීය කර්මාන්තකරුවන් නිෂ්පාදනකරුවන් ඔබතුමා කැඳවලා ඒ අයට මේ කාරණාව පිළිබඳව වඩාත් සංවේදීව දත්ත කේන්ද්‍රියව කරුණු ඉදිරිපත් කරන්න කියන ඉල්ලීමක් ඔබතුමාට මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා.
ඔබත්ම ස්තුති සභාපති තුමියනි, විපක්ෂ නායකතුමා මේ මතු කරපු අදහස් මත ඇත්තරම අපේ අවශ්‍යතාවය සහ අරමුණ වෙන්නේම දේශීය කර්මාන්තකරුවන් නගා සිටුවීම ආරක්ෂා කිරීම. ඒ අනුව මේ වෙනකොටත් අපි කර්මාන්තකරුවන් සමග කරු ජනාධිපතිතුමා අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්තුවා. නමුත් තවත් අපිට මග ඇරලා ඉන්නවා නම් ඒ අයත් එක්ක සාකච්ඡා පවත්වන්න පුළුවන් ඒ අදහස් යෝජනා අරගෙන. ඒ අනුව තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරලා තියෙන. දැනට HS codes 2634 යටතේදී මේ යෝජනාව ඉදිරිපත් කරපුවාම එයින් අර සෙන්සිටිව් ඉතාම සංවේදී කියන කාණ්ඩයට අයත් වෙන HS code 107 යටතේදී මේ සෙස්බදු ඉවත් කිරීම ක්‍රමිකව අපි සිද්ධ කරන්නේ 2027 28 29 කියන කාල පරාසය ඇතුලේ ඒ ක්‍රමිකව ඔවුන්ට අනුගත වෙන්න අදාළ ක්‍රියාමාර්ගය කියන්නේ 2027 25යි ඊළඟට 125යි 150ක් යටතේදී. ඒ වගේම තවත් අතරමැදි බහඬ 663ක් සඳහා 2026දී 150ක් 27දී 125ක් 28දී 125ක් විදිහට මේ ක්‍රමික ක්‍රමවේදයකට යන්නේ අර තීරුබදු අය කිරීමේදීත් අපි වැඩි අවධානය යොමු කරනවා. ගරු සභාපතිතුමියනි, අමුද්‍රව්‍ය සහ අර
කරම් කෙටි කර පිළිතුරු ලබා
දෙන බාණ්ඩ වල 0%ක් අර අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය කාර්ය අනුව කරන් කලාපයක් යන්න ඒ අනුව වැඩ කටයුතු කරන බොහොමත්ම ස්තුතියි.
දෙවනි ප්‍රශ්නේ 2026 8:05 දින ගරු ශානික්‍යම් රාසමාණික්‍යම් මහතා විසින් 27:02 යටතේ නගන ලද ප්‍රශ්නයට
පිළිතුරු. පළවෙනි ප්‍රශ්නය බැංකු පිළිබඳ විස්තර අහලා තියෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ රාජ්‍ය උකසා ආයෝජන බැංකුව. ඒ අයන්න කොටස ඒ අර මේ NPL non performing loans කියන කැටගරි එකේ ප්‍රධාන ගිණුම් 20 ඒ බැංකුව අනුව ලංකා බැංකුවේ සමස්ත එකතුව රුපියල් මිලියන 150,704.96ක් ඇමුණුමක් විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මහජන බැංකුවේ සමස්තයේ රුපියල් මිලියන 51,314.01ක් ඒ ඇමුණුම 1B ඒ මම සභාගත කරනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව මිලියන 3,450.92යි ඇමුණුම 1C. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 1,217.33යි ඇමුණුම 1D. රාජ්‍ය උකස් ආයෝජන බැංකුව 425.8යි ඇමුණුම E. ඔව් මෙතන මම ඒ පැහැදිලි කරන මේ උත්තරේදී එකට පිළිතුරක් ලැබෙවි. ආයන්න පසුගිය වසර 15 තුල ඒ විදියට නරක් වූ ණය පොලි විදියට කපාහරින ලද විශාලම ණය 20දීත් එතනත් ලේඛනයක් ඉදිරිපත් කරන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස්සා ආයෝජන බැංකුව ඔබතුමා මතක කරපු ප්‍රශ්නයටත් පිළිතුර මේක ඇසේ තියෙනවා. දෙක, එකී ණයගැතියාගේ ආයතනයේ නම් විස්තර. එක් එක් රාජ්‍ය බැංකු ස්ථාපිත කරන ලද අනපනත්තා ප්‍රතිපාදන ප්‍රකාරව 1988 අංක 30 දරන බැංකු පනතේ 77 වෙනි වගන්තියේ යටතේ ගනුදෙනු කරවන්නා ඔවුන්ගේ ගිණුම්වල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයා සේවකයන් බැඳී සිටින බවත්, මෙම තොරතුරු සියල්ල ඉහත කී නීතිමය ප්‍රතිපාදන හා 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ වන සීමා කිරීම වලට යටත්ව සිය පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ සහ බැංකුවේ පවත්නා ප්‍රතිපත්ති ප්‍රකාරව ගනුදෙනුකරුවන්ගේ නම් ඉදිරිපත් කර නොමැති බව අදාළ බැංකු විසින් දන්වා තියෙනවා. නමුත් මුදල් ණය ප්‍රමාණය තියෙනවා. ඒ අවශ්‍ය නම් කියන්න පුළුවන් උඩින්ම තියෙන්නේ ලංකා බැංකුවේ අයවැය යුතු ඒ ප්‍රමාණය 2025 ප්‍රතිවිගත කරන ලද දිනියත් එක ගත්තාම එතන තියෙනවා සමස්තය බිලියන 61.7ක්. ඒකේ දීර්ඝ ලයිස්තුවක් තියෙන මම හිතන්නේ කා. ඒත් නම් වශයෙන් නැහැ. අක්‍රීය ණය මිලියන, ඒ කියන්නේ බිලියන 61යි, ඊට පස්සේ මිලියන 15610යි, මිලියන 4202යි, මිලියන 2555යි. බිලියනට වඩා වැඩි ණය තමයි මේ ලයිස්තුව ඇතුළත් කරලා තියෙන්නේ. ඒ අනුව තමයි උපරිම 20 දබා දුන්නේ මේ ලංකා බැංකුව. ඒ වගේම මහජන බැංකුව සහ ඔබ ඉල්ලා සිටි අනිත් බැංකු සියල්ලේකම තොරතුරු මේ අතරතුරදී තියෙනවා. අංක කපාහරණ ණය මුදලත් ඒ විදිහටම ලයිස්තුවල තියෙනවා. ඒ අනුව අය දෙවැනි ප්‍රශ්නේ අයන්න, ඇයන්න, ඈ යන්න, ඊයන්න, ඊ යන්න කියන කරුණුවලට සියල්ලම එකම ලේඛනයේ. ඇමුණුම තුන ඒ ණය ප්‍රතිවගත කිරීම යටතේදී ලංකා බැංකුවේදී කපා හැරලා තියෙනවා. ඒ කියන්නේ අර විදුලි බල මණ්ඩලය හරහා බිලියන 61ක්. ඊට අමතරව 2017දී කපා හැරලා තියෙනවා බිලියන 15ක්, දේපළ උකස් ණයක්. ඒ වගේම 2005දී කපා හැරලා තියෙනවා බිලියන 7ක්, 2019දී කපා හැරලා තියෙනවා බිලියන 6ක්. මේ අනාදි වශයෙන් තියෙනවා විස්තර ප්‍රමාණයක්. තුන, අහන්නේ සියලුම අක්‍රීය කපාහරණ ලද ණය සම්බන්ධයෙන් ගෙන ඇති අයකර ගැනීමේ ක්‍රියාවලිය. මේ සියලු තොරතුරු වාර්තා අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ බැංකුව විසින්. ඒ ණය, අක්‍රීය ණය අයකර ගැනීමේ ක්‍රමවේද අනුගමනය කරලා ගත්තු තීන්දුව විදිහට තමයි. ඒ අනුව මේ ලේඛනයේ පසුබිම් කරගෙන පැනනගෙන අතුරු ප්‍රශ්න හෝ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. රාජසභාවේ පැත්තෙන් තමයි නම් ඉදිරිපත් කරලා නැත්තේ ගරු සභාපතිතුමීනි.
ගරු රාසමානික මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි.
පැහැදිලි කර ගැනීමක් පමණක් කරගමු.
නෑ නෑ, කෙටි පැහැදිලි කර එතුමාගේ මේ හරි සෝරි. මේ ගරු අමාත්‍යතුමනි, දැන් මේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න ඕනේ කියන එක පිළිබඳව එකේ මට සැකයක් නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය, මම හිතන රටේ මුදල්වල බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඉතින් අඩුමතරමේ මේ 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 ලේඛන මම ඉල්ලා සිටිනවා මුදල් පිළිබඳව කාරක සභාවට හරි ඉදිරිපත් කරන්න කියලා ඉදිරියේදී. ඒක පිළිබඳව අපේ මුදල් කාරක සභාවේ ඉන්න අනෙකුත් සමාජිකයන්ටම ඉල්ලීමක් කරනවා. මොකද මේ රට තුළ ඔබතුමා සඳහන් කරා වගේ බිලියන ගානක මුදල් කපා හැරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිගත කිරීම යටතේ බොල් ණය හැටියට කපා හැරලා තියෙනවා. ඒ වගේම අය කරගන්න නැතුව non performing loans එකට බිලියන 15 ඉඳන් බිලියන 3. මට හරියට ඇමුණුම බැලුවොත් තමයි සම්පූර්ණ බැංකු තුනේ ලැයිස්තුව තියෙන්නේ. ඉතින් අපිට ඇමුණුම නැතුව එක ගැන සාකච්ඡා කරන්න බෑ. හැබැයි ඉතාල පැහැදිලි රටේ ජනතාවගේ මුදල් රාජ්‍ය බැංකු වලින් ණයට අරගෙන ඒ ණය නොගෙවා ඒව කපා හැරලා තියෙනවා. රාජ්‍ය ආයතන හැර කපා හැරලා තියෙනවා. ඊට අමතරව දැනටත් ගෙවන්න තු වෙනවා. එතකොට මේ මේ ගැටලුව නිසා තමයි ගරු අමාත්‍යතුමනි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. 2021-22 වර්ෂයේදීත් කෝප් කමිටුව හරහා මෙවන් ලැයිස්තුවක් අරගෙන අපි ඉල්ලීමක් කරාම ඒ ඒ නීතිමය කාරණා කියලා මේගොල්ලන් නඩු දාලා තියෙනවා, මේගොල්ලන් නඩු දාලා තියෙනවා කියලා සමහර බැංකු වලින් මට චෝදනා කරලා ලියුමක් දැම්මා. ඔයා මේව මේ සමාජගත කරන්න වාට මොකක් තියෙන අයිතිය, වාට විරුද්ධව නඩු ක්‍රියාමාර්ග ගන්නවා කියලා. රටේ ජනතාවට දැනගැනීමේ අයිතියක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. මේ වගේ මුදල් රටේ ජනතාවගේ මුදල් රාජ්‍ය බැංකුව හරහා ණයට අරගෙන ඒ ණය නොගෙවා ඊට පස්සේ මේ මුදල් අරගෙන ව්‍යාපාර කරගෙන යන කටයුතු කරගෙන ඉන්නේ. ඒක නිසා ඔබතුමාගේ ඇමුණුම බලලා මම ඉදිරියේ දවසකදී මේ මම මට අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ඇමුණුම බලලා ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. මේ වගේම තමයි ඔබතුමා මීට පෙරම අහපු 22 ප්‍රශ්නයකටදීත් ඔබතුමා කිව්වා ඉදිරියේදී ඒකට පිළිතුරක් ලබා දෙන්න උත්සාහ කරන්න කියලා. මේ පෝට් සිටි පිළිබඳ මම අහපු ප්‍රශ්නය ඒකත් මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ වගේම තමයි ඔබතුමා ඇමුණුමක් දුන්නා පෝට් සිටි එකේදීත් ඔබතුමා කිව්වා එක් එක් නිලධාරීන්ගේ පඩිය පිළිබඳව මම ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒගොල්ලන් ඒක සමස්ත නිලධාරීන්ගේ පඩිය වශයෙන් තමයි ලබා දුන්නේ. දැන් මේ වෙනකොට ගරු අමාත්‍යතුමනි පෝට් සිටි කමිෂන් එකේ ඩිරෙක්ටර් ලීගල් තනතුර අවුරුදු දෙකක් ඩිරෙක්ටර් ලීගල් කෙනෙක් නැතුව තමයි පෝට් සිටි ආයතනේ යන්නේ. ඒතර ඒකෙදිත් ඔබතුමාගෙන් මම අහුව ප්‍රශ්නෙට පෝට් සිටි වගේ ආයතනයක් කොහොමද ඩිරෙක්ටර් ලීගල් තනතුරක් නැතුව යන්නේ? ඒක නිසාද මේ පඩි ප්‍රමාණය ඒගොල්ලන් හංගන්නේ? මේ වගේ ප්‍රශ්න වලට මේ රහසියභාවය ට්‍රාන්ස්පරන්ට් රහසියභාවය කියන එක හරි. හැබැයි ට්‍රාන්ස්පරෙන්සි කියන එකක් තියෙන්න බෑ ගරු මාත්‍යමනි.
ගරු ඇමතුමා කෙටියෙන් පිළිතුරක් ලබා දෙන්න.
මොහොමඩ් මස්තුති විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කර පරිදි මේ අදාළ මුදල් කාරක සභාවකට කෝප් කමිටුවට ඉදිරිපත් කළා. ඒ ණය ගනුදෙනු කරගෙන තොරතුරුත් අරගෙන සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා. මෙතන තියෙනවා සමස්ත තොරතුරු ටික. එයින් ඇත්තටම ප්‍රධාන වශයෙන්ම අර බිලියන 60ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තිබුණේ රාජ්‍ය ආයතන වලට කලින් ආණ්ඩුවලදී ඒ ආයතනයට අරන් තිබිච්ච ණය බර ගෙවාගෙන යන්න බැරුව ඉර වෙලා තිබිච්ච නිසා තමයි අර ප්‍රතිවිඝතන ක්‍රියාවලිය ඇතුලේදී ඒ ඉදිරියට යාමට ඒ කපායරීම් සිද්ධ කරලා තියෙන්නේ. ඔව් ඒ වගේම අපි මේක දීර්ඝ වර්ගන සාකච්ඡා කරමු. අර පෝට් සිටියේ සම්බන්ධයෙන් තාම ඒ තොරතුරු ලැබුණේ අපිට සාකච්ඡා කරමු. මේ ලීගල් ඩිරෙක්ටර් ඉන්නවද නැද්ද කියන එක ටිකක් බලමු.
ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි පාර්ලිමේන්තු වැඩ කටයුතු පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ විෂයාංක 1, 2, 3, 4, 5, 6 පිළිබඳ වැඩ අදින් රැස්වීමේදී අංක 24.2 දරණ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේහි විධි විධානයන්ගේ නිදහස යුතුය.
සභාව එකඟද?
ආයි.
යෝජනා අංක 2.
කර්ණෝජකාරක සභා සභාපතිතුමියනි පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කර ලැබූ කරුණු 2026 ජනවාරි මාස 6 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාල සීමාව 2026 දෙසැම්බර් මාස 17 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාව එකඟද?
හයි.
පොයින්ට් එක
100 මේකට අදාළව විශේෂ කාරක සභාවපත් කිරීම මම ඒකේ සමාජිකයෙක් විදිහට කතා කරන්නේ. මේ කාරක සභාව දැන් රැස්වෙන්න පටන් ගන්න මාස 9ක් වෙනවා. මේකේ ක්‍රියාදාමයේ ක්‍රියාවලිය දැක්කම අපි දැක්කේ මේක කල්මැරීමක්. පළාත් සභා ඡන්දේ පවත්වන්න නෙවෙයි මේක කල් දාන්න කරන කාරක සභාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාව මේ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරා. විපක්ෂයේ මන්ත්‍රීවරුත් අපි මේකට විපක්ෂයේ මන්ත්‍රීවරුත් මේකට කැමැත්ත ප්‍රකාශ කරා. අපි කියනවා මෙවැනි කල්මැරීම කාලයේ කාදැමීමේ කාරක සභාවට විපක්ෂයේ විදිහට අපි නැවත එන්නේ නැති විදිය ප්‍රකාශ කරනවා.
අංක 108 දෙදෙන විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයන් මගින් පත් කරගනු ලැබිය හැකිය. ගරු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා
යෝජ කාරක සභාව සභාපතිතුමියනි සමහර කාරක සභාවල කටයුතු වල එහෙම දීර්ඝ කරගන්න සිදු වෙනවා. දැන් දිත්වා සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම් සිදු කළා නැද්ද කියන එක පිළිබඳව මේ විදිහ කාරක සභාව පත් කළා. ඊයේ සභානායකතුමා ඒ තාමාසිකව දික් කරා.
එතකොට මාස 6ක් දක්වා ඉවරලා තිබුණ දෙසරක් දික් කළා. දිට්වා කාර්ක සභාවත් දෙසරයක් දික් කළා. ඒක මේ අපේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මේ මන්ත්‍රීවරුන්ට අවශ්‍යයි කියලා කිව්වා. තවදුරටත් ඒකේ සමහරක් හඳවලා සාක්ෂි මසන්න. සභානායකතුමා ඊට මාස 3ක් ඉල්ලා හිටියා. එතකොට ඒකෙත් සියලු කාලෙ ගියොත් මාස 9ක් ගත වෙනවා. පලාස් සභාවට කියලා විශේෂයක් නෙමෙයි තිබෙන්නේ. මේ කාලය මේ මන්ත්‍රීවරු විසින් හිතනවා නම් එහෙම තව විමසීම් කරන්න ඕන කියලා ඒකට ලබාගත කාලයක් අපිට 36 පලාස් සභා ඡන්දේ කල්දා නෝමනාවක් නැහැ. අපි නියමිත පරිදි පලාස් සභා ඡන්දේ තබන්න සූදානම්. ඒකට පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කර දෙන්න ඕනේ.
විපක්ෂ නායකතුමා
පොයින්ට් ඔෆ් ඕඩර්. මට කරුණාකරලා සමන් දෙන්න
ගරු විපක්ෂ නායකතුමා අපිට
ප්‍රධාන වැඩ සභාපතිතුමිය
වලට යන්න තියෙන නිසා නෑ විපක්ෂ තුන් දෙනෙකුට විනාඩිය ගන්න අපි අවස්ථාව ලබා දෙන්න.
පොයින්ට් ඔෆ් ඕඩර්.
විනාඩිය ගන්න කතා කරන්න අවස්ථාව ලබා දෙන්න.
පොයින්ට් ඔෆ් ඕඩර්.
ටයිම් එක දෙනවා විනාඩිය ගන්න.
ගරු කාර්ක සභා සභාපතිතුමියනි මේ ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනාවක් කරනවා පළාත් සභාව පිළිබඳව මැතිවරණ ක්‍රමයේ පිළිබඳව තියෙන කාරක සභාවේ කාලය දීර්ඝ කරන්න කියලා. අපි කියන්නේ මේ කාරක සභාව දාලා තියෙන්නම පළාත් සභාව මැතිවරණයේ පවත්වන්න එක නතර කරන්න. එතකොට මේ කාලය දීර්ඝ කරනවා කියන්නේ මේ රටේ ජනතාවට පළාත් සභා මැතිවරණයක් පවත්වන්නට තිබෙන අවස්ථාව අහිමි කිරීම. ඒ නිසා පැහැදිලිවම මේ අවස්ථාව අපි කතා කරන්න අවස්ථාව දෙන්න. මේ අවස්ථාවේදී අපි කියනවා මේ කාරක සභාව එහි කාලය දීර්ඝ කිරීම නෙවෙයි සිද්ධ විය යුත්තේ. රජය බයක් නැත්නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න. මේ පවතින ක්‍රමයේ යටතේ හරි පරණ ක්‍රමයේ යටතේ හරි කරුණා කරලා පළාත් සභා මැතිවරණය පවත්වන්න. එහෙම නැතුව පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම අපි කියනවා ඒක මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක්, රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහම නතර කරන්න. විපක්ෂයේ සිළු දෙනාම මේකට විරුද්ධයි මේ දීර්ඝ කිරීමට.
සභාපතිතුමියනි, ගරු සභාපතිතුමියනි, මේ පළාත් සභා ක්‍රමය මේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නියමිත ප්‍රතිපාදන සහිත යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේ සභාවට ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම කරා නම් පරණ ක්‍රමයට පළාත් සභා ක්‍රමයේ සමානුපාතික ක්‍රමයට තියන්න පුළුවන්. එහෙම කරන්න නැතුව දැන් මාස 9ක කාලයක් මෙම තේරීම් කාරක සභාව ගත කරලා තියෙනවා. මේක වැරදි. මේක අසාධාරණයි. මෙහෙම කරන් මේක ආණ්ඩුව උපාය මාර්ගයක් අනුගමනය කරනවා. ඒක නිසා තමයි විපක්ෂයේ සමාජිකයෝ ඊයේ දින මේ කමිටුවෙන් ඉල්ලා අසුරේ. මේ නැවත මේ කමිටුවට එන්නේ නැහැ කියලා ඊයාවේ. ඒ නිසා ඒකයි අපි කියන්නේ. ඒ නිසා කරුණා කරලා රජය මේක මේ ලේසියට පහසුර ගන්න එපා. මේක තමුන්නාන්සලයි අපි දෙගොල්ලම එකතු වුණා. මේක කල් දාන්න. ඒක මතක තියාගන්න. JVP එක මේ පළාත් සභා ක්‍රමය කල් තැබීම යෝජනාවට එවකට රජය යහපාල රජය සමග ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමාලත් එකතු ඡන්ද දුන්නේ. ඒ නිසා හරි නැයි ගන්න එපා. නැයි ගන්න එපා. එකතු ඡන්ද දුන්නේ. එකතු ඡන්ද දුන්නේ. එතකොට පළාත් සභා ක්‍රමය කල් දාන්න ඒ සඳහා අවශ්‍ය ඒ ඡන්දය JVP එකයි UNT එකයි අපි ඔක්කොම එකතු වුණා. ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක නිවැරදි කිරීම සඳහා ක්‍රියාමාර්ගයට ගරු සභාපතිතුමියනි ඉක්මනින්ම කටයුතු කළ යුතුයි. ඒක අපි කිව්වේ ආණ්ඩුව සහයෝගයෙන් කටයුතු කළා. මේ කටයුතු ඉක්මන් කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඡන්දයක් ඉල්ලන්න. ඒක අපි
කියන්නේ.
මේ සංවිධායකතුමා මොනවද කියන්නේ? ඒක අහලම කියන්නම් බං. නැද්ද කියන්න? රයිට්. ගරු මුලසුනේ මන්ත්‍රීතුමියනි මගේ සාවරණියෝග අංක 102 යටතේ මේකේ තියෙනවා such order මේ දීර්ඝ කරන such order shall specify the time for the presentation of the final report of the committee provided that parliament may extend such time period to a specified date as it deems appropriate. මේ පාලත් මේ මගේ සාවරණියෝගපතිගේ අහන නිසා කිව්වේ. මේකෙදි ගරු මන්ත්‍රීතුමියනි there was no agreement by the opposition members boycotted. I am a member of that committee. The opposition members boycotted the meeting yesterday, so there was no agreement at the committee to ask to extend the committee's time frame. Number two, honorable deputy chair, the election commission gave a proposal which enables the election commission's proposal enabled women's representation to be confirmed at 25% under the PR system. Now some of your own members, you also at that meeting, some of your own members came up with an expectation or a scenario where they said there'll be eight. If there are eight independent, මට වෙලාව දෙන්න මම මේ කමිටුවේ සමාජිකයෙක් මේක දීර්ඝ කිරීම පිළිබඳව මගේ විරෝධතාවය තියෙනවා. එහෙමනම් කතා කරන්න දෙන්න. එතුමියගේ ඉල්ලීම උනේ ස්වාධීන කණ්ඩායම මටක් මේකේ තරඟ කරොත් එහෙම එතකොට කොහොමද කාන්තා නියෝජනයේ සහතික කරන්නේ? මේවා ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි ඡන්දකදී ප්‍රධාන පක්ෂ පහයි ස්වාධීන කණ්ඩායම මතයි එහෙම හුවත් එහෙම ස්වාධීන කණ්ඩායම 20ක් ආවොත් කොහොමද කාන්තා නියෝජනයේ 125 දෙන්නේ කොත් එහෙම දෙන්න බෑ. ඉතින් ඒක පදනම් කරගෙන ඒක කල් දාන්න ඕන කියලා ඒක නිසා දැන් ඊයේ තරුණ සංසදයේ ගෙනල්ලා කතා කරනවා. ඉතින් මේකේ ඉන්න තරුණ මන්ත්‍රීව ජාතික ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරු කීප දෙනෙක් ගෙනල්ලා සාකච්ඡා කරනවා. ඒ තරුණ සංසදයේ විපක්ෂ මන්ත්‍රීව කවුරුත් ඇත්තෙත් නැහැ. මම කියන්නේ ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි මේක මේක දීර්ඝ කිරලා මේක කල් දැමීමේ ව්‍යාපෘතියක්. මේ කල් දැමීමේ ව්‍යාපෘතියට අපිට එකඟ වෙන්න බෑ. මේක කාලේ නාස්ති කිරීමක් පළාත් සභාව කියන්න තියෙන තමයි මේක වැඩ කටයුතු කරන්නේ.
මුලාසනෙන් අවසරයි. මොකද එතුමා වගේම මමත් ඒක සමාජිකයෙක් විදිහට මොකද ඔය ඔය කියන කතාවට එකඟ නැහැ. මේකේ මේ 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 කාරක සභාව මොකද එතුමා ඒකට විරුද්ධද නොමග යවන එකක් කිව්වා. මොකද කාන්තා සංසදයට ආරාධනා කරා මේක ඡන්ද ක්‍රමය ගැන කතා කරන්න අවස්ථාව ලැබුණේ. මොකද ඡන්ද ක්‍රමය ගැන අවස්ථාවක් අපිට දුන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒ යෝජනාවත් එක්ක. එතකොට ඒකෙ හිටපු මන්ත්‍රීවරු අවස්ථාවක් දුන්න කාන්තා සංසදයට ඉදිරිපත් කරන්න අපේ යෝජනාව. එතකොට කාන්තා සංසදයේ යෝජනාව ඉදිරිපත් කරේ පළාත් සභා ඡන්ද ක්‍රමයක් තුල කොහොමද මේ කාන්තා අනුපාතයේ නියෝජනය ලබා දෙන්නේ කියලා. ඒ වගේම මේකෙදී තව තර්කයක් ආවා තරුණයින් සඳහාත් යම් නියෝජනයක් තියෙන්න ඕනේ කියලා. මොකද කාට හරි අමාරුවක් වුණා කියලා මේ ඡන්ද ක්‍රමය ගැන අපිට අයිතියක් තියෙනවා නීතියක් හදන්න. ඒ නීතිය හදන්න ඕනේ එක එක්කෙනාට ඕන වගේම රටේ ජනතාවටත් ඕන විදිහට. මොකද විපක්ෂය විතරක් නෙමෙයි ආණ්ඩු පක්ෂයේ මෙතන නියෝජිතය ඉන්නවා. එතකොට මේ නොමග යවීම වැරදි. සංසදය කියන්නේ එක පක්ෂයක නෙමෙයි. ඒක ඉල්ලීම අයින් කරගන්න.
ඔව් ආණ්ඩු පක්ෂයේ ගරු සංවිධායකතුමාට අවස්ථාව ලබා දෙනවා. ඔව් මේක විවාදයක් කරලා නොගෙන ඉඳමු. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට අවස්ථාව ලබා දෙනවා පැහැදිලි කිරීමක් කරන්න.
නියෝජකාරක සභාව
විවාදයකට යන්න බෑ.
නොති අහිටපු පළාත්
ගරු මන්ත්‍රීතුමා සජපේ අදහස පැහැදිලි අපි පැහැදිලි කරගත්තනේ ඔබතුමාලගේ අදහස.
ඕගලන්ගේ දැන් නායකයා
විපක්ෂ නායකතුමා අදහස් දැක්වීම කරා.
නෑ ඡන්ද දෙන්න සල්ලිත් නෑ කිව්වා.
අපි තමයි කල්පනාකරණය කරගැනීම අවශ්‍යයි.
ගරු නියෝජකාරක සභාව සභාපතිතුමියනි ඒ නිසා
අවසාන අදහස් දැක්වීම අපි දීලා තියෙනවා සංවිධායකතුමාට. ඊට පස්සේ ප්‍රධාන වැඩ කටයුතු වලට යන්න ඕනේ.
රටේ තිබුණු ඡන්ද ක්‍රමය පිළිබඳව මේ මනාප සහිත කොට්ටාසර මන්ත්‍රීවරයෙක් නැති කාන්තා තරුණ නියෝජනයේ සහතික නොවන ඡන්ද ක්‍රමය පිළිබඳව සමස්තයකට විරෝධයක් තිබුණා. ඒ වෙලාවේ තමයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරා. ඊට පස්සේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් ගෙනම ඒකට පක්ෂ වුණා මිසක් පළාත් සභා ඡන්දේ කල් දාන්න පක්ෂ වුණේ නැහැ. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයේ සහතික වෙන මන්ත්‍රීවරයෙකුට මේ කොට්ටාසර මන්ත්‍රීවරයෙක් වෙන මනාපොලින් තොර ඡන්ද ක්‍රමයක් සහතික කළා තියෙනවා. ඒක තමයි තියෙන ඡන්ද ක්‍රමය. හැබැයි මේ ඡන්ද ක්‍රමයට අදාළව සීමා නිර්ණයක් කළා නැහැ. ඉතින් දැන් තිබෙන්නේ මේක විශ්ව ගන්න පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ මාස 3ක් කල් දැම්මයි කියන එක මාස 9ක් යනවා කියන එක නෙවෙයි. පාර්ලිමේන්තුව මේ කාර්ක සභාව හරියට කටයුතු කරලා අපිට දුන්නොත් වාර්තාවක් යනු ඡන්ද තියන්න පුළුවන්. පළාත් සභා ඡන්ද ඔන්ලයින් තියලා සූදානම්. ඒක තමයි අපිටත් ඕනේ පළාත් සභා ඡන්ද තියාගන්න. ඔබතුමාට වගේම අපිට ඉඩ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සංවර්ධනය කරගෙන යන්න අපිට පළාත් සභා මැතිවරු මහමැතිවරේ පළාත් සභා කණ්ඩායමට වඩා හොඳයි. ඒ නිසා අපි පළාත් සභා කියන කැමති මේ කමිටුව රැස් වෙලා ඒ වාර්තාව අපිට ලබා දෙන්න. ඊට පස්සේ අපි ඡන්ද තියන්න.
සභාව ප්‍රධාන වැඩ කටයුතු වලට යන්න අවශ්‍යයි. අපි අදහස් දක්වන්න අවස්ථාව දීලා තියෙනවානේ. හරි, ඔබතුමාගේ පොයින්ට් එක කියන්නේ.
මේකේ තිබෙනවා බොහොම පැහැදිලිව මේක රාසමණික මැතිමත් කිව්වා. 102 වගන්තිය තිබෙන්නේ විෂයපතය නිශ්චය කරන ලබන විෂයපතේ පුළුල් කිරීමෝ සීමා කිරීමෝ පාර්ලිමේන්තුවේ උපදෙස් අනුව කරනු ලැබිය හැකි. එනවා ඒ කියන්නේ අදහස් කරන්නේ මේ ආණ්ඩු පක්ෂෙන් ගියන යෝජනාවක් ඉදිරිපත් කරව ගමන් පාර්ලිමේන්තුව කියන එක අදහස් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියලා දෙකක් තියෙනවා. ඒ නිසා අපේ අකමැත්ත මේකට තිබෙනවා නම් අනිවාර්යෙන් මේක ඩිවිෂන් එකට යා යුතුයි. කියලා ඩිවිෂන් එකට ගිහිල්ලා අපි ඡන්දයක් විමසන්නේ. ඡන්දයක් විමසලා තීන්දුවක් ගන්න.
ධර්ම සුප්‍රිය විජේසිංහ මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමියනි. ගරු සභාපතිතුමිය මමත් 102
ඊට දුන්නනේ මන්ත්‍රීතුමා.
102 මම ඒක පොයින්ට් එක කියවනවා. විශේෂ කාරක සභාවකින් කරනු ලබන පරීක්ෂණයේ විශේෂ සීමාව එම කාරක සභාව පත් කරන ලද නියෝගයන් නියමයන් මගින් නිශ්චය කරනු ලැබිය යුතුය. නමුත් එම විෂය කාරක එම විෂය පතය පුළුල් කිරීම හෝ සීමා කිරීම පාර්ලිමේන්තුවේ උපදෙස් අනුව කරනු ලැබිය හැකිය. එම කාරක සභාව විසින් එහි අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතුය. කාල සීමාව පාර්ලිමේන්තුව විසින් යෝග්‍යයයි සලකනු ලබන යම් නිශ්චිත කාලයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකිය. ගරු සභාපතිතුමිය, මේ රාසම මම ඒ සභාවේ සමාජික මන්ත්‍රීවරයෙක්. මම ඒක බැරි නම් ඩිවිෂන් නම් අපි ඒක වෙන කාරණයක්. කාරක සභාපතිතුමිය, මම ඒ කාරක සභාවේ සමාජිකයෙක්. ඒ කාරක සභාව විසින් ගරු මන්ත්‍රීතුමන්ලා ඉන්නවා, අපි සාකච්ඡා කරා. ඒ කාරක සභාව විසින් ඡන්ද තියෙනවද නැද්ද කියන එක තමයි සාකච්ඡා කරන්න. හැබැයි සාකච්ඡා කරද්දී ඒ ඡන්දය තියන්නේ මොන ක්‍රමයටද? ඒ ක්‍රමේදී කාන්තානුපාතය, තරුණ අනුපාතය, එහෙම නැත්නම් තව සාකච්ඡාව දීර්ඝ කරුණු ලැබිය යුතුයි කියලා කියන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ඒක වැරදි ලෙස අර්ථකථනය කරලා මේක දීර්ඝ කරන්න යනවා කියලා කියන්නේ කාරණේ සමාජික විදිහට වැරදි. ඒගොල්ලන්ට යම් අදහසක් විරෝධතාවයක් තියෙනවා නම් ඒ විරෝධතාවය ඒගොල්ලන්ට පවත්වාගෙන යන්න පුළුවන්. අපි කමිටුවක් පත් කළ දෙනවා. කමිටුව විසින් තීරණ නොසා කමිටුව විසින් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාව සභාපති කමිටුවේ සමාජිකයෙක් විසින් හෝ එහෙම නැත්නම් කමිටුවට සම්බන්ධ වෙන අනෙකුත් අය විසින් හෝ ඒකට විරෝධතාවය ප්‍රකාශ කරනවා නම් ඒක පිළිබඳව ඔවුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීමට අයිතිය තියෙනවා. නමුත් වැරදි අර්ථකථන කරන්න, එහෙම නැත්නම් කමිටුව පිළිබඳව ආණ්ඩුව පිළිබඳව වැරදි අර්ථකථන කරන්න ඒ සමාජිකයින්ට අයිතිය නැහැ. මේ ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමාට හරි වෙන කාට හරි මේක නොදන්න කෙනෙකුට මේක කියන්න පුළුවන්. හැබැයි
ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, දැන් බොහොම පැහැදිලි මේ
අවසාන අදහස්
දෙක කල් ගන්න වෙන මොකුත් ඉඳ නෙමේ. මේ පළාත් සභාව මැතිවරණය නොතියන්න ඔබතුමාලා 88 89 මේ පළාත් සභාවට විරුද්ධ වුණා. ඉතින් පළාත් සභාව ක්‍රමයේ අවශ්‍ය කරලා ගන්න. ඔබතුමාලා බය නැත්නම් එකපාර පළාත් සභාව මැතිවරණය තියන්න බැයි නම් කඩකට හරි තියන්න. ඕන්නම් ඉස්සල්ලාම ඔයම පළාත් සභාව මැතිවරණය තියන්න මම අයින් වෙලා එන්න මහමෙතේවට. කොහොද කියන්නේ? චැලෙන්ජ් එක බාර ගන්නවද? මම එන්න අයින් වෙලා.
ප්‍රධාන සංවිධායකතුමා. විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
සභාව මේ කාරක සභාව පත් කරලා කල්මැරීමේ අවශ්‍යතාවය නිසා කල් දදා ඉන්නවා. ඒ නිසා මේක තවදුරටත් කල් දානවට අපි විරුද්ධයි. ආණ්ඩුව සමපකාර ඡන්ද පරදින නිසා මේක තියන්න බයිද? මොකක්ද
ඕඩර් ප්ලීස්. දිවාහාරයේ සඳහා සභාව පස්වරු එක දක්වා කල් තබනු ලැබේ.